సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ సవనకాలు అయం బదంత దమ్మ సవనకాలు అయం బదంత దమ్మ సవనకాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా సుపిన్వత్ని మీ పిన్నుతున్ హెమదినామ అద్ మీ మెదిరియట రెస్వెలా తిబెన్నే ధర్మశ్రవణి కరన్నటై సద్ధావంత పిన్వత్ పిరిసక్ దేశనావట దాయకత్వకిన కటయుతు కొట తిబెనో ఏ పిన్నుతుంట అపి అనుమోదనా కరణో ఉతుం మీ గౌతమ బుదు ససుని ఉతుం సోతాపన్న ఫలేట పత్వీమట మీ కుసల్ ఉపకార వేవా. దెన్ ధర్మశ్రవణే కరంట కాలే పిన్వత్ని మాతృకావతేనే నానత్వం ఏకత్వేట కేళ నానత్వయ కేనిక ఇతామ గెంబురు అతహస ఏకత్వయ కేళ బుద్ధ శాసని పెహదిలి కరాన్నే ఉపేక్షావట ఏక ఉపేక్షా బుజ్జంగే కేళ కివ్వత్ కిసిమ వరదక్నే సిత ఎక్తరా ఆకారేకిన్ ససలవీయామక్ కెలెస్ సహగత లోకే పదనం కరగన ప్రతిచార నుదక్వీమక్ ఏ కెలెస్ సహగత లోకే పిలిబంద నిరోధార్తయక్ దరీమక్ తమై ఏకత్వే కానీ ఏకైక విధిట క్యాను పులవాం నానత్వే కానీ లోకే ద్వి స్వభావయక్ మత పావతిని దిత్వయ సహ త్రిత్వయ మే విధిట ఏక విధిట క్యాను పులవాం లోకే ఉభయ అంతయక్ పావతినో ఈ ఉభయ అంతయ ఇకతు ఎన్ని నానత్వయట మజ్జే సూత్ర ఇకిల సూత్ర తేనవా ఇకెత్తేనవా మిహిమ అతీత అతీతయ ఏకాంతయక్ అనాగతే దేవని అంతయ పచ్చుప్పన్నంచ మజ్జే అనేక తమ ఏకత్వయ పచ్చుప్పన్నంచ మజ్జే వర్తమానయ తమై మెద మెదట పత్తి. ఎందుకంటే ఏకత్వే పూర్ణవీమ ఏకత్వే తుల స్థావరత్వేట పత్వీమ కేల తవ వేణం ఏకత్వను ద్విస్వభావ్యాక్ తీయనో మెదట పత్వీమక్ తీయనో ఇకని లోకే నానత్వయాక్ తీయనో ఏకత్వయాక్ తీయనో ఏకత్వయ స్థావర వీమక్ తీయనో ఏకత్వ స్థావర ఏకత్వ స్థావర వీమ తమయ అభికాన్ని ఒక మధ్య సూత్రేకేనో అతీతయ ఏకాంతే కనాగతే దేవని అంతే పచ్చుప్పన్నంచ మజ్జే వర్తమానే తమై మెందట పాత్వి. ఇటు పసికినో మజ్జే మంతాన లిప్పతి మెద నొతెవరీమ తమై నిబ్బాన కీలకి నికని అవబోధేట పత్తి మికని మెద నొతెవరీమ మజ్జే మంతాన లిప్పతి మెద నొతెవరీ సిటీమ్ ఈ మెద నొతెవరీమ తమై ఏకత్వే స్థావరత్వే ఏకత్వయ స్థావర వీమ తులి ఎదురు మధ్య మంతాన లిప్పతి కానీ మెంద నొతెవరి మన ఇతని తమ ఏకత్వయ పూర్ణవెన్ని పిరెన్ని మీ నానత్వయ సంబంధ బుద్ధురజాన నొహన్సి వదాల అరతయ హరీమ లస్సనదే ఇకని పటిచ్చ సముపాద జ్ఞానయక్ నెతి ఉన్నట పసితమై నానత్వయాక్ తేని సంజ్ఞా నానత్వయాక్ తేను నానత్వే గత్తాహమ ఈ దెంగ అపీతము అపి లోకే అందున గనీమి నానత్వయాక్ తీని ఏ అందున గనీమి నానత్వయాక్ తీన నిసా ఓ పిన్నతుల దాన్నో అద అందునా గనీమి నానత్వయాక్ తీన నిసా ఎయాగి సితు విలువల నానత్వయాక్ తీని విటెక ఏ అందున గాన్న విధియట రాగే ఉపదినో విటెక అందున గాన్న విధియట ద్వేషే ఉపదినో విటెక అందున గాన్న విధియట క్రోధయాక్ ఉపదిన్న పులవాం ఇక పటిగేమ వివిధ పతి విటెక అందునాగన్న విధియట అణువ ఉపేక్షావాక్ ఉపది అతి వెన్న పులవాం విటెక అందునాగన్న విధియట యాట ఇక కమటహనాక్ వెన్న పులవాం ఈ విధియట සංඥාවේ නානත්වයක් තියෙන. සංඥා කියන්නේ තමන්ගේ හිතේ ඇති වෙන තත්ත්වයක්. එතකොට සමන් අඳුන ගන්න විදියට තමයි එයාගේ සිතුවිලි ජනනය වෙන්නේ. එතකොට සංඥා නානත්වයක් තියෙනවා, ඒ නිසා චිත්ත නානත්වයක් තියෙනවා, ඒ නිසාම දෘෂ්ටි නානත්වයක් තියෙනවා. එයා ඒක දකින විදිය නානත්වයක් තියෙනවා. එයා ඒක ඇතුළට ගන්න විදිය, එයාගේ දර්ශනයේ නානත්වයක් තියෙනවා. එතකොට සමහර අයට ඒ නිසා බුදුරජාණන් ශෝකයේ අර නානත්වයෙන් යුක්ත ලෝකය, නානත්වයෙන් යුක්ත බව අවබෝධ කර ගැනීමෙන් ඒකත්වයට පැමිණෙනවා. නමුත් නානත්වයෙන් යුක්ත ලෝකේ නානත්වයක් කියලා දකින්න බැරි වුණාට පස්සේ වෙන දෙයක් තියෙනවා. නානත්වයෙන් යුක්ත ලෝකයක් නානත්වයෙන් යුක්තයි කියලා අඳුනා ගන්න බැරි වුණාම එයාට මොකද්ද දන්නවද වෙන්නේ? එයාට වෙන්නේ සංඥාවේ මුලාවකට සිත යනවා. සංඥා නානත්වයක් තියෙනවා, ඥානත්වය නානත්වය හැටියට දකින්න බැරි වුණාට පස්සේ සංඥා විපල්ලාස වලට යනවා. එතකොට ඒ සංඥා විපල්ලාස වලට යාම නිසා චිත්ත විපල්ලාස වලට යනවා. චිත්ත විපල්ලාසයට වල යන නිසා ditta විපල්ලාස වලට යනවා. විපල්ලාස සහගත කමකට සිත එකතු වෙනවා. ඒ නිසා මේ නානත්වය හැටියට අවබෝධ කරගන්න බැරි වීම නිසාම සිතේ මුලාවක්ද, සංඥාවේ මුලාවක්ද, දෘෂ්ටියේ මුලාවක්ද පවතී. එතකොට මේ නානත්වයේ හැටියට අවබෝධ කිරීමෙන් තමයි කෙනෙක් ඒකත්වයටපත් වෙන්නේ. එතකොට නානත්වයේ හැටියට අවබෝධ කිරීම, ඒකත්වයට පැමිණීම, ඒකත්වයටපත් වීමේ සිත විදර්ශනාවට ගැනීමෙන් කෙනෙක් නිවන තුල ස්ථාවර වෙන්න පටන් ගන්නවා. දැන් තව විදිහකින් කිව්වොත් මෙහෙම, කෙනෙක් ලෝකේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකෙන් සිත මැදටපත් කරගන්න ඕන. මැදටපත් වුණු සිත විදර්ශනාවට ගැනීමෙන් මැද නොතැවරී ඉන්නවා. ඒකෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. මේ සෝවාන් වෙනවා කියන එක මහ විශාල සංකීර්ණ අර්බුදයක්ම නෙමෙයි. සෝවාන් වෙනවා කියන එක ගොඩාක් අමාරු දෙයක් එම නෙමෙයි. සෝතාපන්න වෙන්න පුළුවන් බුද්ධ ශාසනයේ බොහොම ප්‍රතිඵල සම්පන්න එකක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ එක ගොඩාක් ප්‍රතිඵල සම්පන්න එක. හැබැයි අර මූලික බුද්ධ වචනයට ගරු කරගෙන ඒක දියුණු කරගන්න ඕන. දැන් වෙනකොට එක එකක් කියන්න පුළුවන්නේ. බුදුරජාණන්සේ පහළ වෙච්ච තැන් ගැන සමහර අය හොයනවා. එතකොට තවත් සමහර අය අලුත් නිරුක්ති ඉදිරිපත් කරනවා. එක එක නිරුක්ති තියෙන්නේ. ඒවා ඉදිරිපත් කරනවා. ඒ සමහර නිරුක්ති කිසිම පදනමක් ඇතුව ඉදිරිපත් කරනව නෙමෙයි. ඒවා නිකන් හිතලු ඇත්තටම. එතකොට ඔන්න ඔය වගේ එක එක කතාවලට අහුවෙලා ගියපු නිසාම ගොඩක් දෙනෙකුට අර මූලික බුද්ධ වචනය, අපගේ භාගතුන් වහන්සේ වදාළ මුල් බුද්ධ දේශනාවට එකතු වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ අර සත්‍ය අවබෝධය අපිට ගොඩාක් දුරස් වෙලායි තියෙන්නේ පින්වත්නි. අපි සත්‍ය අවබෝධයට බොහොම දුරයි පින්වත්නි. අපි මේ නානත්වයෙන් යුක්ත ලෝකය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම. අපි මොකුත් වෙන මැදිහත් වෙලා බලපෑම් කරන්නේ නැහැ. අපි ඒ ස්වභාවය අවබෝධ කරගන්නවා විතරයි. ඒ අවබෝධ කිරීමෙන් තමයි ඒකත්වයට පත් වෙන්නේ. එතකොට මේ නානත්වයෙන් යුක්ත ලෝකය පිළිබඳ පුද්ගලයාගේ මැදිහත් වීම දෙස බැලුවට පස්සේ ඔහු මේ නානත්වයේ හැටියට දකින්න බැරි වුණාට පස්සේ ස්ථාවර වශයෙන් ලෝකේ පිළිගන්නවා. ස්ථාවර ඒකත්වයට පත් වුණාට පස්සේ ලෝකේ නිරුද්ධ වී යන ආකාරයට පිළිගැනීමක් ඇති වෙනවා. මේ නානත්වයෙන් යුක්ත ලෝකයට හසු වී යාම නිසා, ඒක අවබෝධ කරගන්න බැරි වීම නිසා, යා ස්ථිරසාර වශයෙන් අර ප්‍රපංචකරණයකින් ලෝකේ ග්‍රහණය කර ගන්නවා. තණ්හා මාන දිට්ටි වශයෙන් ලෝකේ ග්‍රහණය කර ගන්නවා. හැබැයි අර නානත්වයෙන් යුක්ත ලෝකේ අවබෝධ කරගත්තට පස්සේ එයා නිප්‍රපංචකරණයකට, එහෙමත් නැත්නම් තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ලෝකේ අල්ල ගන්න බෑ. ලෝකේ ස්වභාවික රිද්මයක් පමණක් පවතින බව, රිද්මයානුකූල බව විතරක් තේරුම් ගැනීමෙන් එයා නිෂ්ප්‍රපංචකරණයකට සිතපත් කර ගන්නවා. මෙන්න මේ විදියට නානත්වයට අදාළ ස්වභාවයත් ඒකත්වයට අදාළ ස්වභාවයත් මේක දෙපැත්තින් තෝරන්න පුළුවන්. නමුත් කෙනෙක් දැන් නිවනටපත් වෙන්නේ පින්වත්නි, ඒ පුද්ගලයා තුළ මේ තත්ත්වයන් අවබෝධ කිරීම නිසා අපි බලන්න ඕන මේකටපත් වෙන්නේ කොහොමද කියලා. පින්වත්නි අපිට වෙලා තියෙන දේ මේ කියන දේශනාව ගොඩක් ගැඹුරින් විමසා බැලුවොත් තමයි තේරෙන්නේ. දැන් ඔබට දැන් තේරෙනවා මම මේ කියාපු කොටසම ගත්තත් හොඳට තේරෙනවා. මොකද්ද? අපට තියෙනවා සංඥාවේ මුලාවක්. සංඥා නානත්වයකින් යුක්තයි. නමුත් ඒ සංඥා නානත්වයෙන් යුක්ත බව අවබෝධ කරන්න බැරි වුණාට පස්සේ එදිනෙදා ජීවිතය තුළ පවා සත්‍ය අවබෝධය අපි ටිකක් පැත්තකින් තියමු. එදිනෙදා ජීවිතය තුළ පවා ගැටලු ඇති වෙනවා. මොකද ඒ ගැටලු ඇති වෙන්නේ පින්වත්නි දැන් ඔබ හිතනවා මම හිතන විදිහටම ඔබත් හිතන්න ඕන කියලා. ඔබ හිතන විදිහට මමත් හිතන්න ඕන කියලා. මේ එතකොට අපි ඉන්නේ නානත්වෙන් යුක්ත තැනක. විඥාන ඨිතිය ගැන කතා කරද්දී, ඒ කියන්නේ විඥානේ පිහිටන තැන් ගැන කතා කරද්දී ධර්මයේ පෙන්නනවා විඥාන ඨಿತಿ 8ක්. ඒක එක තැනක් තමයි නානත් කායේ නානත් සංඤේ කියලා කියන්නේ. කාය නානත්වයක් සහ සංඥා නානත්වයක් පවතින තැනක් මේක. සංඥා කාය නානත්වයක් සහ සංඥා නානත්වයක් පවතින තැනක්. එතකොට මේ නානත්වය නානත්වයේ හැටියට දකින්න බැරි වීම ගෘහස්ත කාමභෝගී ජීවිතේ පවා අමාරු වැටෙන්න හේතු වෙනවා. බිරිඳ හිතන්න පුළුවන් ස්වාමියාත් මං වගේ හිතන්න ඕන කියලා. අපි ලෝකේට අපේ සිතුවිලි දෙන්න හදන්නේ නානත්වයේ ගැන අවබෝධයක් නැතිකමට. අපි හිතනවා මගේ දරුවෝ මං වගේ හිතන්න ඕන කියලා. දරුවෝ හිතන්න පුළුවන් මට හිතන්න පුළුවන් නම් ඇයි අපේ අම්මට බැරි එහෙම හිතන්න? කවදාවත් මේ නානත්වය දන්න කෙනා, ඒක දකින යම්කිසි දර්ශන කුසලතාවයක් තියෙන කෙනා තමන්ගේ සිතුවිලි ලෝකයට දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මගේ සිතුවිලි මම ලෝකයට දෙන්න උත්සාහ කිරීමම මට ඉතා වෙහෙසකර වැඩක්. මොකද නිරුද්ධ වී යන චිත්ත ප්‍රවාහයක් මටත් තියෙන්නේ, ඔබටත් තියෙන්නේ. ඒක අපිට කෙනෙකුට හුරු කරන්න බෑ. මොකද මේ නානත්වයට බලපාපු හේතු ගොඩක් තියෙනවා. අපේ මේ පුද්ගල නානත්වයට බලපාන හේතු අපේ සාංශාරික වැඩුණු ආශ්‍රවවල හැඩය බලපානෝ. ඒ වගේම සාංශාරිකව අපි ගොඩනගා ගත්ත ගතිකත්වය බලපානෝ. ඊට පස්සේ සාංශාරිකව ගොඩනගා ගත්ත ඒ කර්ම ශක්තිය ඇතුලේ ගොඩනැගිච්ච චරිත ස්වභාවය බලපානවා. සමහර අය රාග චරිත, සමහර අය ද්වේෂ චරිත, සමහර අය මෝහ චරිත, සමහර අය සද්ධා චරිත, සමහර අය බුද්ධි විතර්ක කියලා විසුද්ධි මාර්ගයේ පෙන්නනවනේ. එතකොට මේ ඔය වගේ අර ඒ චරිත ස්වභාවයත් බලපානවා මේ නානත්වය. ඒ වගේම නානත්වයට ආසන්න වශයෙන් පුද්ගල මේ පාරිසරික සාධක පවා බලපාන. නානත්වයට පාරිසරික සාධක පවා බලපෑම් කරනවා. ඒ වගේම මේ නානත්වයට පින්වත්නි ඨානාඨාන කුසලතාවය වගේ බොහෝ දේවල් බලපෑම් කරනවා. මේ නානත් ඒක තේරෙන්නේ ඒක කොච්චර මේ නානත්වයට කොයි කොයි ප්‍රමාණයට චරිත ස්වභාවය බලපෑවද, ආශ්‍රව බලපෑවද, අනුසය බලපෑවද, ඊට පස්සේ ඒව ඔක්කොම තෝරගන්න පුළුවන් ඥාණයට බුදුරජාන් වහන්සේට කියනවා ආශයානුසය ඥාණය කියලා. එහෙනම් මේ නානත්වය තේරුම් අරගෙන ඒ නානත්වයට හරියන විදිහට ධර්මයේ දේශනා කිරීමේ හැකියාවට තමයි ආසයානුසේ ඥානය කියන්නේ. ඒක අපි කාටවත් නැහැ. අද ඉන්න පැවිද්දොන්ටත් නැහැ, කාටවත් නැහැ. ඒක අපගේ බුදුරජාණන් වහන්සේට තිබ්බ එකක්. එහෙනම් මේ නානත්වය කියන එක අපේ ස්වභාවයේ තේරුම් අරන් අපට ධර්මයේ දේශනා කරන්න හැකියාවක් කාටවත් නැහැ. මොකද මේ නානත්වය කියන එකට අපි ගරු කරන්න ඕන. ඒක තමයි අපි කරන්න ඕන. එතකොට නානත්වයේ කියන ස්වභාවයට ගරු කළාට පස්සේ අපි කැළඹෙන එක නවතිනවා. අපි අපේ සිතුවිලි ලෝකයට දෙන්න දරන උත්සාහය නවතින්න පටන් ගන්නවා. මං වගේ අපේ ගමේ අය හිතන්න ඕන, වටේ ඉන්න අය හිතන්න ඕන, මං ඉන්න පන්සලේ අය හිතන්න ඕන කියලා මං හිතන්නේ මේ නානත්වයේ සම්බන්ධ අවබෝධයක් නැති නිසා. මොකද අපේ විඥාන ඨිතියේ ස්වභාවය මොකද්ද? නානත් කායේ නානත් සංඤේ. මනුස්ස ලෝකයේ කියන විඥාන ඨිතිය තෝරන්නේ මේ විදියට. සංඥා නානත්වයක් සහ කාය නානත්වයක් පවතින තැන. ඉතින් ඒ නිසා මේ නානත්වයට ගරු කරන්නේ නැතුව අපිට ධර්මයක් ඉස්සරහට දියුණු කරන්න බෑ. අපි කැළඹෙනවා. බලන්නකෝ බාහිර ලෝකේ නිසා අපි කොච්චර කැළඹෙනවද කියලා. සමහර විට භික්ෂුවකගේ දුර්වල චර්යාවක් නිසා අපි ඇවිස්සෙන්නේ නැද්ද මේ නානත්වයේ දන්නේ නැතිකමට? නානත්වයේ තේරුම් ගන්න බැරිකමට, ඒක එයාගේ ස්වභාවයක් කියලා දකින්න බැරිකමට, එයාගේ ස්වභාවය නිසා ඒක මම මගේ ඇතුළාන්තේ අවුල් කරගන්න පාවිච්චි කරනවා. එහෙනම් මේ ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන කෙනෙක් නම් ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන කෙනා මේ නානත්වය හොඳට අඳුනා ගන්න ඕනේ. ඒක අඳුනා ගන්න නැතුව සත්‍ය අවබෝධය කරා යන්න බෑ. මොකද මේ නානත්වයේ දැකීමෙන් කෙනෙක්ගේ ඇතුළාන්තයේ කැළඹෙන එක නවතිනවා. බාහිර අරමුණු පදනම් කරගෙන අභ්‍යන්තරික අවුල්වීමක් එයා තුල දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට දැන් අපි හැම වෙලාවකම බාහිර ලෝකයේ පදනම් කරගෙන අපේ ඇතුළාන්තයේ අවුල් කරගන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, නානත්වයේ නානත්වයේ හැටියට දකින්න බැරි වෙච්ච නිසා. ඒකත්වය කියන්නේ පරමාර්ථ සත්‍ය. ඒකේ දෙකක් නැහැ. පරමාර්ථය එකයි. පරමාර්ථයේ ස්වභාවයක් තමයි තවදුරටත් බෙදලා විස්තර කරන්න බෑ. ඒක පරම ඇත්තක්. ඒක කවුරු බැලුවත් ඒ වගේ. දැන් ඔබට බාහිර ස්ත්‍රියක් දැක්කාම තරුණේකට යම් රාගසිතක් උපදින්න පුළුවන්නේ. ඒ වගේම ස්ත්‍රියකට සමහර විට ද්වේෂසිතක් උපදින්නත් පුළුවන්නේ. ඒ කියන්නේ එයාගේ කොණ්ඩි දැක්කාම, ඇස් දැක්කාම, මේ එයාගේ ශරීර ස්වභාවය දැක්කාම, එයා අඳින පළඳින විදිය දැක්කාම, එයාගේ ආභරණ දැක්කාම ඉතින් පුළුවන් එයාට තියනවා නේ මට නෑනි කියලා දෝමනසේ. ඉතින් ඔක්කොම පළඳගෙන ඉන්නකොට ඒ ස්ත්‍රිය පිළිබඳ රාගසිතක් තරුණියකට උපදිද්දී ඒ ස්ත්‍රියම දකින තරුණියකට දේශසිතක් උපදිනවා. අට්ටික සංඥාව වගේ එකක් වඩපු භික්ෂුවකට නිකන් ඇටසැකිල්ලක් විදියට වුණත් පේන්න පුළුවන්. අම්ම මස්ලේ නහර ඔක්කොම අයින් වෙච්ච නිකන් ඇටසැකිල්ලක් වගේ පේන්න පුළුවන්. රාගයට නිමිත්තක්වත් දේශයට නිමිත්තක්වත් නෙමෙයි, භික්ෂුවට එක්තරා විදර්ශනාත්මක නිමිත්තක් විදියට ඒක පේන්න පුළුවන්. දැන් එකම ස්ත්‍රියක් තමයි දැක්කේ. දැන් යාගේ තාත්තා යාව දැක්කාම යාට උපදින්න පුළුවන් සෙනෙහසක්. ඒකත් ඉතින් පින්වත්නි රාග අනුසයේම විවිධ පැති තමයි. සෙනෙහසක් උපදින්න පුළුවන්. එතකොට මේ විදියට එක එක විදියට උපදින්නේ ඇයි? පින්වත්නි එක එකනා එකම අරමුණක් නානත්වයෙන් ගන්න නිසා එක එක විදියට ගන්නවා. ඒ නිසා එක එක විදියට යාතුල් සංඥාහට ගන්නවා, එක එක විදියට සිතුවිලි හට ගන්නවා. සංඥාවේ නානත්වය නිසා සිතුවිලි වල නානත්වයක්, ඒ සිතුවිලි වල නානත්වයට දෘෂ්ටි නානත්වය, දකින විදියේ නානත්වය බලපානවා. එතකොට මේ නානත්වයෙන් යුක්ත ලෝකයේ ස්වභාවය තමයි මෙන්න මේ වචනේ හරි වැදගත්. නානත්වයෙන් යුක්ත ලෝකය පිළිබඳ අවබෝධයක් නැති කෙනා එයා බලන විදියට තමයි ලෝකය දකින්නේ. ඒකත්වයට පත් වෙච්ච කෙනා තියෙන විදියටම බලන්න පටන් ගන්නවා. නානත්වයෙන් යුක්ත ඒක අවබෝධ කරගත්තේ නැති, නානත්වය පිළිබඳ දැනුමක් නැති, නානත්වයට හසු වෙච්ච කෙනෙක් එයා මේ නානත්වය පිළිබඳ පරිචයක් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රමක් නැති වුණාට පස්සේ එයා ලෝකය එයාට ඕන විදියට බලන්නේ. එයාට ඔකට කියන්නේ බලන විදියට පේනවා කියලා. ඒකත්වයට සිතපත් කරගත්ත කෙනා තියෙන විදියටම බලනවා. ඒ පරමාර්ථ සත්‍යයට නිකතු වෙන්නේ. එහෙනම් තව විදියකින් මේක තෝරන්න පුළුවන්. නානත්වයෙන් යුක්ත ලෝකය කියලා කියන්නේ සම්මුතිය. ඒකත්වයෙන් යුක්ත ලෝකය කියන්නේ පරමාර්ථය. ඒක හැමෝටම එකක්. ඒක විවිධත්වයක් නැහැ. ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය. පරමාර්ථයෙන් බැලුවට පස්සේ පින්වත්නි ඒ පරම ඇත්ත දෙකක් නැහැ. ලෝකේ පරමාර්ථ සත්‍ය දෙකක් ලෝකේ පවතින එකයි පවතින. එතකොට මේ පරමාර්ථය පරමාර්ථයට එකතු වීම ඒකත්වයට පත්වීම ඒ ස්ථාවර කර ගැනීම පිණිස නොයෙක් විදර්ශනා ක්‍රම වන බව ඇත්ත. දැන් අපි බලමු පින්වත්නි දැන් මේ නානත්වය සහ ඒකත්වය පිළිබඳ යම් අදහසක් තමයි මේ මතු කළේ. මේ වගේ දේශනාවක් ඉතාම සංකීර්ණයි. මේ ගොඩාක් දහම් කාරණා එක ඉන්න ඕන ඒක තේරෙන්න. පින්වත්නි මේ දැන් ඔන්න නානත්වයෙන් යුක්ත වුණාට පස්සේ අපි මොකද කරන්නේ? ලෝකේ විවිධ විදිහට ගන්නවා. ඒ ගන්න විදිහට තමන්ගේ සිත්වල රාගය, ද්වේෂය, මෝහය, ඡන්දය, සද්ධා වුණත් උපදින්න පුළුවන්. එතකොට මේ සම්මුතිය දැන් මේ නානත්වයෙන් යුක්ත ලෝකයට හසු වී යාමට අදාළ තත්ත්වයක් තමයි මේ සංකත ලෝකයට මුලා වීම. ඒකත්වයට පත් වෙන කෙනාගේ චිත්ත ස්වභාවයක් තමයි අර සම්මුතිය. ඒකත්වයට පත් වෙච්ච කෙනාගේ චින්තන ස්වභාවය තමයි විභජ්‍යවාදී පර්යාය. එයා හැම වෙලාවකම බෙදලා බලන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ ඒකත්වයට සිතපත් කර ගැනීම සහ ඒකට අදාළ ක්‍රියාමාර්ගවල ඒ මාර්ගවලට අවතීර්ණය වෙච්ච කෙනා හැම වෙලාවකම විභජ්‍යවාදී පර්යායයි බෙදලා බලනවා. එතකොට පින්වත්නි අර බෙදලා දැන් අර සකස් වෙච්ච ලෝකයේ වටිනාකම තිබුණාට බෙදලා බලනකොට වටිනාකම පේන්නේ නැහැ නේ. මේ සංකත ලෝකයට හසු වියාම නානත්වයට හසු වියාම ඒකට හසු වෙච්ච කෙනා අර උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිත සංඤතත්තම් පඤ්ඤායති කියලා ඒ ආකාරයෙන් පිළිගන්නේ නැහැ. මේ නානත්වයට හසුවීම නානත්වයට හසු වෙච්ච පුද්ගලයාගේ ස්වභාවයක් තමයි පින්වත්නි. එයා සංඥාවේ මුලාවට, සිතේ මුලාවට, දෘෂ්ටියේ මුලාවකට අහු වෙනවා. දැන් අපි උත්සාහ කරන්න ඕන මේ නානත්වයෙන් යුක්ත ලෝකයෙන් මිදී යාමට, සිත ඒකත්වයට පත් කර ගැනීමට. ඒකට තියෙනවා ක්‍රියාමාර්ග ටිකක්. ඒකට තියෙන්නේ මූලික ක්‍රියාමාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා පින්වත්නි, අපේ සිත, අපේ ඇතුළාන්තය සංසිඳීමකට පත් කරගන්නවා නම් සංඥාවේ වේමත්තතාවය මූලික වශයෙන් අවබෝධ කරන්න ඕන. එතකොට මේ සංඥාවේ වේමත්තතාවය අවබෝධ කිරීමෙන් සංඥා විපල්ලාස වලට හිත අහුවෙන්නේ නැහැ. එතකොට සංඥා වේමත්තතාවය කියලා කියන්නේම මේ නානත්වය තමයි. එතකොට මේ සංඥාව පිළිබඳ අවබෝධ කරගන්නවා නම් සංඥා හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කිරීම පිණිස තියෙන්නේ සතිපට්ඨානෙ මත හිත පිහිටවා ගන්න එක. සතිපට්ඨානෙදී බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා කොහොමද අනුපස්සනා කරන්න ඕන, කොහොමද ආථාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා මතක් කළේ. ආථාපි කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන. එතකොට මේ ආතාපි කියන්නේ කෙලස්තාවන වීරියට. එතකොට කෙලස්තාවන වීරියක් නැති කෙනෙකුට කවදාවත් මේ සංඥා විපල්ලාස වලට, චිත්ත විපල්ලාස වලට, දිට්ඨි විපල්ලාස වලට හසු වෙලා යන එකෙන් සිත මුදවාගෙන වාසය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක සිත මුදවාගෙන වාසය කරන්න බැරි තාකල නානත්වයෙන් යුක්ත ලෝකයට හසු වී ඒවා තමන්ගේ වසඟේ පවත්වන්න දරන උත්සාහය ඇතුළේ ඉතාම විඩාවට පත්වලා භව කර්ම සකස් වෙලා නැවත පුනර්භවයට අදාළ ජවයක් අපි තුල ගොඩනැගෙමින් පවතිනවා. මේක ඒකතර මේක අපි කිසි දෙයක් මැදිහත් වෙලා බලපෑම් කරන්නේ නැහැ. ඒක තමයි ඉතා විශේෂ දේ බුද්ධ ශාසනය. කිසිවක් වෙනස් කරන්නවත් මොකටවත් අපි මහන්සි වෙන්නේ නැහැ. අපි කරන්නේ මේ தත්ත්වය අවබෝධ කරගන්නවා විතරයි. මොකද මේ දුක නිමා වෙන්නේ මේ தත්ත්වය අවබෝධ කිරීමෙන් විතරයි. අපි උත්සාහ කරන්නේ අවබෝධ කරගන්න විතරයි ඇත්තට. අවබෝධ කිරීමෙන් සම්පූර්ණයෙන්ම දුක නිමා වෙනවා. එතකොට මේ ඇත්තටම අවබෝධ කිරීමෙන් දුක නිමා වෙනවා නම් අපි දැනගන්න ඕන කොහොමද මේක අවබෝධ කරන්නේ කියලා. දැන් පින්වත්නි, සංඥාවේ මුලාවක් නිසා සංඥාවේ මුලාව පදනම් කරගෙන සිතේ මුලාවක් අපි තුල පවතිනවා. සිතේ මුලාවක් නිසා අපි දෘෂ්ටියේද මුලාවක් පවතිනවා. මේවා අන්‍යෝන්‍ය වශයෙන් උපකාරාර්ථයෙන් යෙපෙනවා. සඤ්ඤාවේ මුලාව සිතේ මුලාවට උපකාරයි, සිතේ මුලාව දෘෂ්ටියේ මුලාවට උපකාරයි, දෘෂ්ටියේ මුලාව නැවත සඤ්ඤාවේ මුලාවට උපකාරයි. මේක තමයි පින්වත්නි සසර වටේ පැනවෙන විදිය. මේකෙන් තමයි මේ කියන්නේ සඤ්ඤාවේ මුලාව සිතේ මුලාවට උපකාරයි, සිතේ මුලාව දෘෂ්ටියේ මුලාවට උපකාරයි, නැවත දෘෂ්ටියේ මුලාව සඤ්ඤාවේ මුලාවට උපකාරයි. මේ විදියට මේ මුලාවටපත් වීමේ ස්වභාවය තුළ වටයක් පවතිනවා. එතකොට මේ මුලාවටපත් වෙච්ච ස්වභාවය නිසාම මොනවා සම්බන්ධවද අපි මුලාවටපත් වෙන්නේ? අපි මුලාවටපත් වෙන්නේ අරමුණු මුණ ගැහෙන මට්ටමේදී. රූප දැක්කේ ද රූප දකින මට්ටම නැත්තම් පින්වත්නි රූප සංඥා පහළ වෙන්නේ නැහැ. ශබ්ද ඇහෙන මට්ටම නැත්තම් ශබ්ද සංඥා පහළ වෙන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන මට්ටම නැත්තම් ගඳ සංඥා පහළ වෙන්නේ නැහැ. රස දැනෙන මට්ටමේදී තමයි රස සංඥා පහළ වෙන්නේ. රස දැනෙන මට්ටමේදී තමයි රස සංඥා පහළ වෙන්නේ. මේ පහස දැනෙන මට්ටමේදී විතරයි පොට්ටබ්බ සංඥා පහළ වෙන්නේ. මනසට අරමුණු ගොඩනැගෙන මට්ටමේදී තමයි ධම්ම සංඥා පහළ වෙන්නේ. එතකොට මේ සංඥාවන්ගේ පහළ වීම කියලා කියන්නේ ලෝකය සමග එකතු වෙන්න පුළුවන් මට්ටමේදී අපට වෙන වැඩ. ලෝකයත් එක්ක එකතු වෙන්න පුළුවන් මට්ටමේදී. අපි ලෝකයත් එක්ක එකතු වෙන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා. එතකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම යන්න එකතු වෙන මට්ටමේදී තමයි රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා පහළ වෙන්නේ. මේ සංඥා පහළ වෙනකොට යා රූපේ ගැන දන්නේ රූපේ යථාභූත ඥානෙ, රූපේ සම්බන්ධ යථාභූත ඥානයක් අමා තුල නැති නිසා ඒ රූප දකින ඇස සම්බන්ධ යථාභූත ඥානයක් මා තුල නැති නිසා සංඥා පහළ වෙන සිත සම්බන්ධ යථාභූත ඥානයක් මා තුල නැති නිසා සංඥාවේ මුලාවකට යනවා සිත. සංඥා විපල්ලාස වලට යනවා. එතන සංඥා විපල්ලාස වලට යන්න පුළුවන් සංඥා පහළ වෙන මට්ටමේදී. සංඥා පහළ වෙන මට්ටමේ එන්නේ පින්වත්නි රූප දකින මට්ටමේදී, ශබ්ද ඇහෙන මට්ටමේදී, ගඳ සුවඳ දැනෙන මට්ටමේදී. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ නිතරම කියන්නේ වර්තමානයේ කෙලෙස් නිරුද්ධ කිරීමක් ගැන. ඇයි? අතීත රූපය ඇහැට ගෝචර නැණි. අනාගත රූපයත් ඇහැට ගෝචර නැහැ. ඇහැට ගෝචර වෙන්නේ මේ මොහොතේ දකින රූපය පමණයි. කනට ගෝචර වෙන්නේ අතීත ශබ්දයේ ගෝචර නැහැ. අනාගත ශබ්දයත් ගෝචර නැහැ. මේ මොහොතේ සෝත ප්‍රසාදයේ මත වදින ශබ්දය තමයි තියෙන්නේ. කනේ කනට ඔච්චරයි තියෙන්නේ. සෝත ප්‍රසාදේ මත සද්දේ හැප්පෙනේ වදින එක තමයි වෙන්නේ. ඒ වදිනකොට ඒ ඔස්සේ පහළ වෙනවා සිතක්. ඒකට අපි කියනවා මොකද්ද? සෝත විඥාන සිත කියලා. ඒ සෝත විඥානේ පහළ වීමෙන් තමයි තමා තුළ ශබ්ද සංඥා හටගන්නේ. ඒ ශබ්ද සංඥා හටගන්නකොට මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහ මේ ක්‍රියාවලිය දන්නේ නැති නිසාම සංඥාවේ මුලාවකට යනවා. ඒ සංඥාවේ මුලාවට යාම තමයි අර නානත්වයට හසු වී යාම කියලා කියන්නේ. නානත්වයට හසු වී යාම කියලා කියන්නේ මොකද්ද? මේ ශබ්ද ඇහෙන මට්ටම පිළිබඳ යථාභූත ඥානයක් නැතිකම. රූප පේන මට්ටම පිළිබඳ යථාභූත ඥානයක් නැතිකම. ඒ ගඳ සුවඳ දැනෙන රස පහස දැනෙන මට්ටම පිළිබඳ යථාභූත ඥානයක් නැති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? යථාභූත ඥානයක් නැති වුණාට පස්සේ අර ශබ්ද සංඥා රූප සංඥාදිය වර්තමානයේ තුල පහළ වෙනකොට සංඥාවේ මුලාවකට යනවා සිත. එහෙනම් පින්වත්නි, ඒකත්වයට පත්වීම පිණිස පවතින ප්‍රබලතම ආධ්‍යාත්මික අවකාශය තමයි මොකද්ද? පින්වත්නි, යථාභූත ඥානය. අන් කවර දෙයක්වත් නෙමෙයි, යථාභූත ඥානය. ඒ යථාභූත ඥානයේ පිණිස තමයි මුළු මහත් ප්‍රතිපත්තියම පැහැදිලි කරන්නේ. යථාභූත ඥානය. යථාභූත ඥානයත් එක්ක තමයි මේ කෙනෙක් තුල කලකිරීම ඉන්නේ. දැන් සමහර අය අපිට කියනවා මට නම් දැන් හරියට සසර කලකිරිලා තියෙන්නේ කියලා. එහෙම සසර කලකිරින්නේ නැහැ පින්වත්. යම් කෙනෙකුට ජීවිතය ගැන කලකිරීමක් එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කලකිරෙන්න අපට වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතයේ කර්මඵල වශයෙන්, හේතුඵල වශයෙන් මේ වෙනකොටත් උදා වුණු ඵලයක් හැටියටයි දකින්න කියලා වදාළේ. මේ මොහොතේ උපදෙච්ච ඵලයක් ඒක. හේතුන් නිසා ඉපදිච්ච එකක් ඒක. ඉතින් ඒක හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයට ආйти දෙයක්. ඒ නිසා මේ ජීවිතය පිළිබඳ මෙදහත් සිතකින් පාවිච්චි කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ජීවිතයෙන් පැන යාමට දැරීම යම් කෙනෙක් තුළ ජීවිතයෙන් පලා යන්න හදනවා නම් ඒක එක්තරා අත්තකිල මතානු යෝගී අන්තගාමී වැඩපිළිවෙල. මේ මොහොතේ අර ඇස කන නාසය දිවකය මනසෝසේ ඒවා සකස් වෙලා තියෙන රූප දකින්න පුළුවන් මට්ටමට ඒ රූප දකින්න එකෙන් එයා පලා යන්න හදනවා. ඒක ඒකත්වයට පත්වෙන ක්‍රමේ නෙමෙයි. රූප දකින මට්ටමින් පලා යන්න හදන එකටත් ධර්මයේ වචනයක් කියනවා. ඒකට කියන්නේ සංඥා නිරෝධය කියලා. ඒකට මොකද්ද කියන්නේ? සංඥා නිරෝධය. රූප දකින මට්ටමින් යා පලා යන්න හදනවා. ශබ්ද ඇහෙන මට්ටමින් පලා යන්න හදනවා. ශබ්ද ඇහෙන්න පුළුවන් මට්ටමට කනක් තියෙනවා, ශබ්දක් තියෙනවා. නමුත් ඒකෙන් පලා යන්න උත්සාහ කරනවා. ඒකට කියන්නේ සංඥා නිරෝධය. අපි ඒක කරන්නේ නැහැ ඇත්තට. අපි කරන්නේ නිරෝධ සංඥාව. සංඥා නිරෝධය කියලා කියන්නේ ජීවිතෙන් පලා යන්න උත්සාහ කරන එක. නිරෝධ සංඥාව කියන්නේ ජීවිතය අවබෝධ කරන්න උත්සාහ කරන එක. ඔන්න ඔය පොඩි වෙනස තමයි තියෙන්නේ. සංඥා නිරෝධය කියලා කියන්නේ සංඥාව නිරුද්ධ කරනවා. නිරෝධ සංඥාව කියන්නේ සංඥාවේ කෙලෙස් නිරුද්ධ කරනවා. එක වගේ වචන දෙකක් වුණාට ඉතා ගැඹුරු වෙනසක් පවතිනවා. ඇත්තටම සංඥා නිරෝධය තමයි නානත්වයට හසු වීම යාම. නිරෝධ සංඥාව තමයි සිතේ කත්තේට පත් කර ගැනීම. එතකොට සංඥාව නිරුද්ධ කරන කෙනා මොකද කරන්නේ? එයා සංඥාවට එකතු වෙන එකෙන් සිත මුදවාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සංඥාවල් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ආදියට එකතු වෙන්න පුළුවන් මට්ටමට එයාගේ ඇස, කන, නාසය, දිව, කය, මනස සකස් වෙලායි තියෙන්නේ. එයා ඒක සකස් කරගත්තෙත් නෑ, එයාගේ අම්මා හැදුවෙත් නෑ ඒක. සම්භවයට එයාගේ උදව්වක් තියෙනවා ඒක හරි. ඒගොල්ලෝ හදාපු එකක් නෙමෙයි මේක. එතකොට ඒගොල්ලෝ හැදුවේ නෑ මේකට බලපාන ප්‍රධාන ශක්තියක්, මේ වගේ පැවැත්මට අයිති ප්‍රධාන ශක්තියක් තියෙනවා. ඒකට අපි කර්ම ශක්තිය කියලා කියනවා. එහෙම කර්ම ශක්තියක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කර්ම ශක්තිය අපේ ඇතුළාන්තයේ තුල බරපතල විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ කර්ම ශක්තියෙන් තමයි මේ වගේ පැවැත්ම පිළිබඳ යම් කිසි තහවුරු වීමක් තියෙන්නේ. කියන්නේ වැටෙන්නේ නැත්නම් අපි මොනවා වුණත් අපි එහෙම ලේසියෙන් වැටෙන්නේ නැහැ. කර්මයෙන් මේක උපද්දවල ඉවරයිනේ. කර්මෙන් උපරණ පුරාණ කර්ම සංස්කාරයන්ගේ බලපෑමෙන් මේක ඉපදිලා ඉවරයි. එතකොට දැන් මේක ඉපදිලා ඉවර නම් මේ කාම භූමියේ මේක ඉපදුනේ මේ රූප බලන මට්ටමට මේක ඉපදිලානි තියෙන්නේ. මේ මොහොතේ රූප දකින්න මට්ටමට, සද්ද ඇහෙන මට්ටමට, ඕගොල්ලන්ගේ ඇස කන නාසය දිව කය මනස ඉපදිලා ඉවරයි දැන්. ඒක අය අපිට පාලනය කරන්නත් බෑ, වෙනස් කරන්නත් බෑ. ඒකනේ අපිට අකමැති රූප නොදැක ඉන්න බැරි. දැන් කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ධනවත් වුණත් අපිට පුළුවන්ද අකමැති රූප නොබල ඉන්න බෑනේ. දැන් කෙනෙකුට පුළුවන්, මට ලෝකෙ ඉන්න ධනවත්ම කෝටිපතියටවත් පුළුවන්ද අම්මේ එයා අකමැති සබ්දාහන එක නවත්තන්න පුළුවන්ද? බෑනේ. ඒක නවත්තන්න බෑ. ඇයි? සෝත ප්‍රසාදේ මත සබ්දේ වදිනවා කියන එක මේ වෙනකොට සකස් වෙලා ඉවර වෙච්ච එකක්. ඒක වෙනස් කරන්න බෑ. අර සල්ලි දිනු වෙන්න පුළුවන්. ඒක වෙනස් කරන්න බෑ. එතකොට ඒ නිසා දැන් ගොඩාක් අය උත්සාහ කරනවා ජීවිතෙන් පලා යන්න. සමහර අය ජීවිතේ නැති කරගන්න අරෝමයම කරන්නේ. ඒගොල්ලෝ උත්සාහ කරනවා ජීවිතේ පලා යන්න. එතකොට එයා උත්සාහ කරනවා මේ තමන්ගේ සංඥා වලට එකතු වෙන අවකාශයෙන් මිදෙන්න උත්සාහ කරනවා. අපි ඒක කරන්නේ. අපි කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට වදාළ දේ තමයි නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව කියලා කියන්නේ සංඥාව වෙනදා වගේම සිතට එනවා. බුදු වුණත් එනවා, රහත් වුණත් එනවා, සෝවාන් වුණත් එනවා. සංඥා ඒ විදියටමයි හටගන්නේ. හැබැයි සංඥාවේ කෙලෙස් ටික විතරක් කඩාගෙන වැඩේ. අවබෝධයටපත් වෙනකොට ඇහැ නැති වෙන්නේ නෑනේ. අවබෝධයටපත් වෙනකොට රූප සංඥා දකින්න, රූප සංඥා වෙනදා වගේම මේ අම්මා කවුද කියලා හොයාගන්න බැරි මට්ටම එකක් නෙමෙයිනේ අවබෝධය. මේ අවබෝධයක් උමනාම නෑනේ. අවබෝධයටපත් වුණාට පස්සේ මේක අර අවබෝධයටපත් වෙන්න කලින් හිටිය ස්වභාවය හාත්පසින්ම වෙනස් වීමක් ඇති වෙන්නේ නෑනේ. එයා අහපු ශබ්ද, ඒ කියන්නේ ආර නිකන් අතීත මතක යාමතක වීමක්, ඒ වගේ එකක් නෑනේ. අවබෝධයට පත්වීම කියලා කියන්නේ මේ පින්වත්නි වෙනදා වගේම සංඥා සිත තුළ ජනිත වෙනවා. ඒ සංඥා පදනම් කරගෙන සිතුවිලි විතර්ක ජනිත වෙනවා. ඒවා පදනම් කරගෙන පින්වත්නි ඒ සංඥා පදනම් කරගෙන සිත තුළ විවිධ ਵਿਚාරයන් මතුවෙනවා. හැබැයි කෙලෙස් නැහැ. කෙලෙස් සමග කවලම් වෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි ඇස නැති කිරීමට දරන උත්සාහය, ඇසින් දකින රූප සංඥා නැති කිරීමට දරන උත්සාහයට අපි කියනවා මොකද්ද? සංඥා නිරෝධය කියලා. ඇස සම්බන්ධව හෝ ඇසින් දකින රූපය සම්බන්ධව හෝ සංඥාවලට නොව සංඥා උපාදානින් සිත මුදවාගෙන වාසය කිරීම. ශබ්ද තණ්හාවකට කනහරානම් ශබ්ද තණ්හාවකට සිත නොයාම පිණිස යම් ශ්‍රාවකෙක්ගේ සිත එකතු වෙනවා නම් ඒකට අපි කියන්නේ නිරෝධ සංඥාව කියලා. ඒ තත්වයටපත් වීම පින්නිස යාට තියෙනවා විදර්ශනා ක්‍රියාමාර්ග ටිකක්. ඒකයි ආතාපි. ඒකට කෙලෙස් තවන වීරියක් ඕන. මේකට වෙනම වීරියක් ඕන. ඒතර කෙලෙස් තවන වීරිය කියන්නේ මොකද්ද? කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ අර අපි අත්දකින ලෝකේ පදනම් කරගෙන කෙලෙස් ටික අතහැරෙන මට්ටමට එයා විමසන්න පටන් ගන්නවා. දැන් අපේ සිත ස්වභාවයෙන්ම කෙලෙස් එක්ක දැවටෙන, කෙලෙස් එක්ක පතිත වෙන, කෙලෙස් එක්ක එකතු වෙන මට්ටමට තමයි, ඒ කියන්නේ ආත්මීය වශයෙන් ලෝකය ගන්න මට්ටමට තමයි අපේ సంతාණය, අපේ ඇතුළාන්තය හැදිලා තියෙන්නේ. අපේ ඇතුළාන්තය මේ මට්ටමටයි තියෙන්නේ පින්වත්නි. ඉතින් ඒ මට්ටමට තියෙන නිසා අපිට ස්වභාවයෙන්ම මේක කරන්න බෑ. ඒකට අලුත් වීරියක් ඕන. ආතාපි. කෙලෙස් තවන වීරියක් තියෙන්න ඕන. මොකටද කෙලෙස් තවන වීරිය තියාගන්නේ? අර මේ නානත්වයට හසු වී යාමට බලපාන ප්‍රධාන ප්‍රවාහයන් තුනක් තියෙනවනේ. මොකද්ද? සංඥාවේ මුලාව, සිතේ මුලාව, දෘෂ්ටියේ මුලාව. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ඒ විපල්ලාස සාගතකමකට හිත අසු වී ඉන්නකොට මොකද වෙන්නේ? ඒ විපල්ලාස සාගතකම මතින් එයා තුල ගොඩ නැගෙනවා අபிසංකාර. ඒ අபிසංස්කාරයන් විසින් චුතියත් එක නැවත ප්‍රතිසන්දියට ජවය දෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සංඥා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. සංඥා උපය කරගෙන තමයි විඥානේ ප්‍රතිසන්දිය කරා යන්නේ. සඤ්ඤා උපයංවා උපය උපය කියලා ධර්මී කියන්නේ තෘෂ්ණා මාන දිට්ටි වලට උපය කියන්නේ. උපය කියන ධර්මී වචනයක් තියෙනවා. ඒක උපය කියලා කියන්නේ තණ්හා මාන දිට්ටි වලට. උපය උපාද කෙලෙස් සම්පූර්ණ සමස්ත කෙලෙස් ක්‍රියාවලිය ගැන තෝරද්දි තේරෙන උපය උපාදානං චේතසෝ අදිඨානාබි නිවේසානුසයා ඔය විදිහට තෝරනවනේ. එතන උපය කියලා කියන්නේ පින්වත්නි තෘෂ්ණා මාන දිට්ටි සාගතකමට. එතකොට ඒ තණ්හාමාන දිට්ටිසහගතකමක් අපේ ඇතුළාන්තය තුළ ගොඩනැගෙනවා නම් තණ්හා කරන කමක් මම මගේ මගේ ආත්මය කියලා පිළිගන්නා කමක් මොනවා ගැනද? සංඥා ගැන. සංඥාව ගැන. සංඥාව කියන්නේ මොකද්ද? අඳුනා ගන්නවා කියන එක. ඔන්න සිංහලම වචනේ. අඳුනා ගන්න මට්ටමටනේ සංඥාව කියන්නේ. සංඥා කියන්නේ අඳුනා ගන්න මට්ටමටනේ. වේදනාව කියන්නේ විඳින මට්ටම. එහෙම තෝරනවානේ පංචස්කන්ධය තෝරද්දි. සංජානනී කියලා කියන්නේ සංජානාති කියන්නේ. එතකොට මේ සංඥා කියලා කියන්නේ අඳුන ගන්නකමනේ. එතකොට මේ සංඥා බුදුරජාණන්සේගේ බුද්ධ දේශනා තියෙනවා සංඥා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. සංඥා උපය වුණොත්, ඒ කියන්නේ සංඥාවේ මුලාවට ගියොත්, සංඥා විපල්ලාස වලට අහු වුණොත්, සංඥා උපයං වා සංඥා විපල්ලාස වලට අහු වුණොත් සංඥා උපය වෙන්න ගන්නවා. තෘෂ්ණාමාන දිට්ටිසහගතකමක් සිත තුල පැන නගිනවා. අන්න චිත්ත විපල්ලාස වලට යනවා. සංඥා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. විඥානේ පිහිටියෝ. ඒ කියන්නේ සංඥාව තමන් තුල පහළ වෙනකොට සංඥාව පිළිබඳ යථාභූත ඥානයක් නැති වුණොත්, සංඥා නානත්වය පිළිගන්න බැරි වුණොත්, එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ සංඥා විපල්ලාස වලට හිතපත් වෙනවා. සංඥාවට මුලා වෙනවා. ඒ සංඥාවට මුලා, ඒ කියන්නේ සංඥා උපමාක බුදුරජාණන් සංඥා උපය වුණොත් මොකද වෙන්නේ? සංඥා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. සංඥා උපය වුණොත් විඥානේ පිහිටනවා. විඥානේ පිහිටනවා. විඥාන ටිතිය කරා යනවා. නානත්ත කායේ නානත්ත සංඥේ නානත්ත කායේ කත්ත සංඥාදී විඥාන ටිති වලට යනවා. විඥානේ පිහිටන තැන් එක එක තැන් තියෙනවා. ඒක වගේ නෑනේ සත්‍යයේ උපත විවිධත්වයකින් යුක්තනේ. ඒකනේ බුදුරජාණන්සේ ලෝක විදූ කියන්නේ. උන්වහන්සේ සත්ව ලෝකයම අවබෝධ කළා. ඒ සත්‍යය තුළ හැසිරෙන අවකා සංස්කාර ලෝකයම අවබෝධ කළා. ඒ සත්‍යයගේ සංස්කාර මතින් යාට පැනවෙන අවකාශ ලෝකයම අවබෝධ කළා. අවකා මුල් සමස්ත අවකාශයම අවබෝධ කළා. ඒකයි ලෝක විදූ කියන්නේ. එතකොට ඒ කියන්නේ සත්ව ලෝකය අවබෝධ කරන උන්වහන්සේ මේකනිකේ නානත්ත කාය නානත්ත සංඤේ නානත්ත කාය ඒකත් සංඤේ ඒකත් කාය නානත්ත සංඤේ ඒකත් කාය ඒකත් සංඤේ ඔය විදිහට පෙන්වන්නේ. ආකින්චඤ්ඤායතනෙ විඥානංචඤ්ඤායතනෙ ඔය විදිහට විඥාන ටිති පෙන්නලා තියෙනවා. ඒක හැබැයි නේව සංඥානා සංඥායතනී කියන එක විඥාන ටිතියක් විදිහට පෙන්නලා නැහැ. ඒවට ගැඹුරුම ඒවා. ඒව ගැන වෙනම දේශනාවක් තියෙනවා. මං හිතන්නේ ඒක මෙතන කියන්න ඕන කියලා. එතකොට අපිට එක දෙයක් පේනවා. විඥානේ පිහිටන තැන තීරණය වෙන්නේ මොකද්ද? සංඥා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. සංඥා උපය වුණොත් සංඥාවේ මුලාවටපත් වුණාම සංඥාව තුළ මම මගේ මගේ ආත්මය කියලා ප්‍රපංචකරණයකට සිතපත් වෙනවා. ඒ සිතපත් වුණම චිත්ත විපල්ලාස වලටපත් වෙනවා. සංඥාවේ මුලාව නිසා චිත්ත විපල්ලාස වලටපත් වෙනවා. සඤ්ඤා විපල්ලාස නිසා සඤ්ඤා උපයං වා භික්කවේ විඥානං සඤ්ඤාව සඤ්ඤාව පිළිබඳ යථාභූත ඥානයක් නැති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? උපය වෙනවා. උපය වෙනවා. මම මගේ මගේ ආත්මය කියන ගතියකින් එයා අත්දකින්න සඤ්ඤාව තෙත් වෙනවා. සඤ්ඤා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. එතකොට මොකද වෙන්නේ? විඥානයේ පිහිටන්ඩ අර විඥාන ටිතියට අවකාශය ලැබෙනවා. ඒක තේරෙනවා. සංඥා උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය. සංඥා රම්මණං සංඥා පතිට්ඨං නන්දූප සේවණං උද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජ. එහෙමනේ තෝරන්නේ. යම් තැනක සංඥා උපය වුණොත් විඥානේ පිහිටනවා. සංඥාව අරමුණු කරගෙන සංඥාව මත පිහිටා සංඥා පතිට්ඨං නන්දූප සේවණං තෘෂ්ණාවෙන් තෙත්ුණහම එතකොට සංඥාව සංඥාව අරමුණු කරගෙන සංඥාව මත පිහිටා තණ්හාවෙන් ආසේවණේ ලැබෙන්නේ මොකක් නිසාද? දෘෂ්ටි විපල්ලාසය නිසා. ඒ කියන්නේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. එතකොට මොකද වෙන්නේ? බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජෙය. බුදුරජාණන් සෝක තහවුරු කරලා පෙන්නනවා එක තැනක. කොහොමද? අහම් අඤ්ඤත්තට සංඥා. මහණෙනි, සංඥාවෙන් තොරව විඥාණං වා අගතින් වා ගතින් වා චුතින් වා බුද්ධින් වා විරුල්ලින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමිති නේතණ්ඨානං විජ්ජති. මහණෙනි, සංඥාවෙන් අහම් අඤ්ඤත්තර සංඥා, සංඥාවෙන් තොරව මහණෙනි විඥාණයට යාමක් හේමක් උර්ධියක් මහත්ගත භාවයක් වේපුල්ලත්වයක් පැනවෙනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් මහණෙනි නේතණ්ඨානං විජ්ජති. මහණෙනි, එක වෙන්න බැරි වැඩක්, එක වෙන්න බැරි දෙයක් කියලා භාගතුන් වහන්සේක තහවුරු කරලා පෙන්නනවා. එතනයි සංඥා සංඥා විපල්ලාස වලට හසු නොවුනොත්, සංඥාවේ මුලාවකට හිතපත් නොවුනොත්, සංඥා මේ අහම්මඤ්ඤතර සංඥා සංඥාවේ මුලාවකට සිතපත් නොවිච්ච තැනක විඥානයාගේ යාමක් කීමක් උරුදියක් මහත්ගත භාවයක් වේපුල්ලත්වයක් පැනවෙනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් නේතණ්ඨාණං විජ්ජති, එක වෙන්න බෑ මහණෙනි, එක වෙන්න බෑ කියලා භාගතුන. එතකොට දැන් මේ නානත්වයෙන් යුක්ත ස්වභාවයට අපේ සිත ඇතර මෙන්න මේ தත්ත්වය අවබෝධ කිරීම, මේ සමස්ත කතාව මේ කියාපු විග්‍රහය යම් කෙනෙක් අවබෝධ කිරීමමයි පින්වත්නි කෙනෙක් නිවනටපත් වීම. ආයි නිවනටපත් වෙන්න වෙන මොකක්වත් කරන්න ඕනේ නැහැ. එතකොට ඒකත්වයටපත් වෙන්නේ. දැන් මෙන්න මේකට මේ தත්ත්වය තේරුම් ගැනීමට දරන උත්සාහය තමයි ඇත්තටම வீර්ය ඉද්ධිපාදය කියලා කියන්නේ. මේ කතාව එයා අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. සමහරට නැවත නැවත අහනවා, ආයාය අහනවා, ආයාය අහනවා. මූලික බුද්ධ දේශනා පෙරල පෙරල බලනවා. මේ ස්වාමීන් කියන ඇත්තද නැත්තද දන්නේ නැහනේ. කෙනෙකුට දේශනාවක් ඇතුලේ එයාගේ වචනත් එන්න පුළුවන්නේ. අර මූලික දේශනාවට මේක ගැළපෙනවද කියලා අර මුල් භාග්‍යතුනහස වදාල් මුල් දේශනා ත්‍රිපිටකෙන් බල බලා තමයි යා තේරුම් ගන්න. නැත්නම් දේශකයේ වචනවලට යා අහුවෙලා යන්න පුළුවන්නේ. මේ කියනවා හරිද? ඒකයි දැන් ගොඩාක් වෙලාවට දේශකයෙක් මත විශ්වාසය තැබීමම අද අපි මුණ දෙන ටිකක් ලොකු අරබුදයක්. ඒ කියන්නේ මේ දේශනා මත වුණත් ඔයාලා ඕන මේක බොහොම නිදහසේ අහන්න, මේවා මේ ලියලිය සටහන් කර කර අහන්න ඕනේ නැහැ. ඒවා හොඳට අහලා මේ දේශනාවලට අනුගත වෙලා බලන්න. කන්ද සංයුක්තය අර මේ බලන්න පුළුවන් යාට. ස්කන්ධ ගැන බුදුරජාණන් වදාළ විශේෂ දේශනා තියෙනවා. ඒවාය පෙළලා බලන්න පුළුවන් මේ කියන කතාවල කොහොමද ඇත්ත නැත්ද කියලා. ඒ බලලා තමයි යා මේ දේශනත් එක්ක සසඳ සසඳ ගලප ගලප විමස විමසා තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් යම් වෙලාවක පින්වත්නි මේ සංඥාවේ මුලාව නිසා සිතේ මුලාවක්ද, දෘෂ්ටියේ මුලාවක්ද, ඒක නිසා නැවත නැවත යා සංඥාවලට එකතු වෙනකොට නැවත නැවත මුලාවට පත් වෙන කමක්, ආයාය අමාරු වැටෙන කමක් තමයි අපේ සිතේ පවතින්නේ. එම නැවත නැවත අමාරු වැටෙන කමක් අපේ පවතිනවා. හරි, එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ සංඥා උපය කරගෙන, සංඥා උපය කියන්නේ එතකොට මොකද්ද? අඳුනා ගැනීමේ මුලාව පදනම් කරගෙන තණ්හාමාන දිට්ටි සහගතකමක් තමන්ගේ සිත තුළ පැන නගිනවා. සිතේ මුලාවකට යනවා, සංඥාවේ මුලාවකට. සිතේ මුලාවකට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? සිතේ මුලාවකට ගියාට පස්සේ යා දකින විදිය, එයා අඳුන ගන්න සංඥා පිළිබඳ සංඥා පදනම් කරගෙන ලෝකේ දකින විදිය මුලාවකට යනවා. දකින විදිය මුලාවකට යනවා. මෙන්න මෙතන තමයි මුළු සසරට ඔබව ගැට ගහන්නේ. දෘෂ්ටියේ මුලාවකට යනවා, එයා දකින විදිය මුලාවකට යනවා. එයාට මේ එකක්වත් නිරෝධ ධර්ම හැටියට පේන්නේ නැහැ. මේවා නිරුද්ධ වී යන ස්වභාවයට අයිති ඒවා මොකක්වත් එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා යා මොකද්ද කරන්න ඕන? ආතාපි මේකට වීරිය කරනවා, හොයනවා මේ කියන කතා පිළිබඳ යථාර්ථවත් වෙන්න උත්සාහ කරනවා ආතාපි. හැබැයි ඒකට සතර ඉර්ධිපාද ධර්ම වලින් උදව්ව ගන්න ඕන. මේ කියාපු කතාව පිළිබඳ එයාට මේක තේරෙන්නේ නැත්නම් එයා ඒක තේරුම් ගන්න. අනේ මේක කොහොම හරි මේ ස්වාමිනාසලා කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තේ නැත්නම් හොවන්න බෑනේ කියලා එයා තේරුම් ගන්න උත්සාහ කරන ඕනේ. ඒකට තමයි පින්වත්නි වීරිය ඉර්ධිපාදේ කියලා කියන්නේ. ඡන්ද ඉද්ධිපාදේ කියලා කියන්නේ එයාට කැමැත්තක් තියෙන්න ඕනේ. සංඥාවෙන් මිදෙන්න, සිතින් මිදෙන්න, පින්වත්නි තමන්ගේ හුදු දෘෂ්ටියෙන් මිදිලා දර්ශන සම්පත්තියක් පහළ කර ගැනීම පිණිස එයාට කැමැත්තක් තියෙන්න ඕනේ. කැමැත්තක් නැත්නම් මොකක්වත් ඡන්ද ඉද්ධිපාදේ කැමැත්ත පූර්වෙන් උපදව ගන්න ඕන. ඊට පස්සේ චිත්ත ඍද්ධිපාදේ කියන්නේ යාට බලවත් සිතක් තියෙන්න ඕන. අනේ මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තුන් භවය අනු යන සත්වයාගේ අසහාය දුක්ඛස්කන්ධයක් මට දරන්න වෙනවා නේද? මේ අසහාය දුකෙන් මිදෙන්න ඕන, මිදෙන්න ඕන කියලා යාට බලවත් සිතක් තියෙන්න ඕන චිත්ත ඍද්ධිපාදේ. එයා මේ කියපු විදිහට විමසා බලන්න ඕන. සංඥාවේ මුලාවක් නිසා සිත විපල්ලාස වලට පත් වෙන විදිය, දෘෂ්ටි විපල්ලාස වලට පත් වෙන විදිය, දෘෂ්ටි විපල්ලාස මත පිහිටා නැවත නැවත අරමුණුත් එක්ක එකතු වෙන්න යනකොට, ඒ අරමුණේ සම්බන්ධව අරමුණු එක්ක එකතු වෙනකොට තමා තුළ ගොඩ නැගෙන ලෝකයක් එක්ක එකතු වෙන අරමුණු මුණ ගැහෙනකොට රූප සංඥා ශබ්ද සංඥා දිය තමන්ගේ හිත තුළ ඇති වෙනකොට, ඒවා ඇතිවල නැතිවල යනකොට ඒ සංඥා පදනම් කරගෙන කෙලෙස් සහගත මහ විශාල ව්‍යාකූලත්වයකට හිතපත් වෙන විදිය එයා දකින්න ඒක විමස විමසා බලන්න ඕන. විමර්ශන ඉද්ධිපාදේ ඡන්ද චිත්ත විර්ය විමර්ශා කිලෝක. හැබැයි ධර්මී තෝරනවා ඔය හතරින් එකක්වත් මහණෙනි වැඩෙන්නේ නැත්නම් එතනින් එහාට ඉතිරි කිසිම බෝධිපාක්ෂික ධර්මයක් වැඩෙන්නේ නැති බව. ඡන්ද චිත්ත විර්ය විමර්ශා කියන ඍද්ධිපාද හතරම හෝ හතරෙන් එකක් ඉස්සල්ලාම ඔය භාවනාවට කමටහන් උගන්නද්දී හොඳ කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි කෙනෙක් නම් එයා බලනවා මෙයාගේ ඍද්ධිපාදේ කොහොමද කියලා. මොනවා හරි භාවනාව කියලා දෙන්නේ නැහැ. මෙයාගේ ඍද්ධිපාද ධර්මයන්ගේ කොහොමද ඒවා ඉපදිලා තියෙනවද, ඒවා වැඩෙන්න පටන් අරන්ද, නැත්නම් ඍද්ධිපාදයක් අදිෂ්ඨාන කරගන්න තමයි උදව් කරන්නේ. මෙන්න මේ කාරණා හතරෙන්ම සමන්නාගත தത്വයට අපි කියනවා ආතාපි. මේ හතරම හෝ හතරෙන් එකක් පිළිබඳ යාට අදිෂ්ඨානශීලීව ධර්මී අභිමුඛව නැගී සිටින කමක් යා තුල පවතිනවා නම් ඒ පවතින එකට අපි කියනවා මොකද ආතාපි. කෙලස් තවන වීරයක් යාට තියෙනවා. එයා ප්‍රශ්නෙත් දකිනවා, විසඳුමක් දකිනවා, ඒ කෙරෙහි බලවත් සිතක් හෝ බලවත් වීරයක් හෝ බරවත් විමසා බැලීමක් හෝ මේ ආදි වශයෙන් தത്വෙකුත් තියෙනවා. සම්පජානෝ සම්පජානෝ සිහිනුවණත් ඕන මේ වැඩේ නැත්තම් කරන්න බෑනේ. එදිනදා ජීවිතයේදී අපට හැම වෙලාවකම සංඥා ගොඩ නැගෙනවා. මේ මොහොතේ ඇහෙන් රූප පේනකොට රූප සංඥා හිත තුළ ගොඩ නැගෙනවා, ශබ්ද සංඥා ගොඩ නැගෙනවා, ගන්ධ සංඥා, රස සංඥා, මේ කෑම කනකොට රස සංඥා ගොඩ නැගෙනවා. ඉතින් මේ සංඥා සිත තුළ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවනේ පින්නොත්නි. මේ සංඥා ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනකොට ඒකත්වයට පත්වීමට එයා ඒකත්වයට පත්වීම කරා ක්‍රමානුකූලව පියමන් කරන ශ්‍රාවකයෙක්යා. එතකොට මේ සංඥාවේ මුලාවටපත් නොවීම පිණිස එයා මොකද කරන්නේ? සම්පජානෝ ආතාපි දැන් හැදිලානේ තියෙන්නේ. සම්පජානෝ සිහි නුවණට යනවා. මෙන්න මෙතනදී සංඥාවේ අන්ත දෙක බිඳිනවා. මේ නානත්වයේ බිඳින්න එයා උත්සාහ කරනවා. සංඥාවේ අන්ත දෙකක් තියෙනවා. සංඥා ඒකෝ අන්තෝ, සංඥා සමුදය ද්විතියෝ අන්තෝ, සංඥා නිරෝධෝ මජ්ජේ මන්ජේ මන්තාන ලිප්පති කියලා තව යෙදුමක් තියෙනවා. සංඥාව එක අන්තයක්, සංඥා සමුදය දෙවනි අන්තය, සංඥාවේ නිරෝධය තමයි ඒකත්වය මැදටපත් වීම. සංඥාව එක අන්තයක් කියනවා. දැන් බලන්න සංඥා උපාදානයේ නේද ප්‍රශ්නය. මේ බුද්ධ දේශනාවේ තියෙනවා සංඥාව එක අන්තයක් කියලා. සංඥාව එක අන්තයක් කියනවා. සංඥා උපා සංඥා සමුදය ද්විතියෝ අන්තෝ කියපු එක නම් හරිනේ. නැවත නැවත සංඥා හට ගන්න විදියට වැඩ කරන එක නම් හරි අන්තයක් තමයි. සංඥාව පිළිබඳ නිරෝධ වේ යන ස්වභාවය දන්නේ නැති නිසා අලුතෙන් නැවත සංඥා ස්කන්ධයක් ගොඩ නැගෙන ආකාරයට මේ මොහොතේ සංඥාවේ මුලාවෙන් වැඩ කරන එකයි අන්තයක් බව. හරි, සංඥාවත් එකාන්තයක් කියනවා. අන්ත දෙකයිනේ තියෙන්නේ. අන්ත දෙකයි තියෙන්නේ. සංඥාව එකාන්තයක්, සංඥාව ද්විතියෝ දෙවනි අන්තය, සංඥා සමුදය. සංඥාව අන්තයක් වෙන්නේ කොහොමද? සංඥාව අන්තයක් වෙන්නේ මේ අන්ත දෙක මෙහෙමයි තෝරගන්න ඕන. සංඥාව අන්තයක් වෙන්නේ පින්වත් නේ, සංඥාව කියන්නේ අඳුනා ගැනීම. අඳුනා ගැනීම මාතුල කොහොමද ඉන්නේ කියලා දන්නේ නැතිකම. මේ මොහොතේ අඳුන ගන්න පුළුවන් මට්ටමට ඔබ තුල රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී හට ගන්න විදියට ඔය පින්නතුන්ලා තුල ඇස කන නාසය දිව කය මනස සකස් වෙලානේ තියෙන්නේ. ඒක සකස් කළේ සැලසුම් සහගතව නෙමෙයිනේ. ඒක සකස් වෙලානේ දැන් තියෙන්නේ. මේක සකස් උනේ කොහොමද කියලා පටිච්ච සමුප්පන්නතාවයේ දැන්නේ. ඒකයි ඒකයි සංඥා පහළ වීම. දැන් පොඩි ළමයෙකුට මොනවා හරි පෙන්වම් බලාගෙන ඉන්නෝනේ. පොඩි ළමයෙකුට මොනවා හරි පෙන්වු, පුංචි ළමයෙකුට, පොඩි අත දරුවෙකුට, ඉපදිච්ච ගමන් දවස් දෙක තුනක ළමයෙකුට එයා ඇස් ඇරලා බලනකොට මොනවා හරි පේන්නේ නැද්ද? පේනවත් අම්මා කියලා දන්නේ නැහැ තවම. තාත්තා කියලා දන්නේ නැහැ. මේ ගෙදර මගේ ගෙදර කියලා දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ. හැබැයි මොනවා හරි ওই පොඩි ළමයිට සෙල්ලම් කරන ඒවා එක එක ඒවා හොල්ලනකොට එයා බලාගෙන ඉන්නවා. ওই කියන්නේ පේන මට්ටමේ ඇවිල්ලානේ තියෙන්නේ. ඒ පේන මට්ටම කියන තවමර සංඥා සමුදය දුතියෝන්තෝ සංඥාව ඇතුළේ උපාදානී කරගෙන අභිනිවෙස් ගොඩ නැගෙන මට්ටමට ව්‍යාකූලත්වයට තවම යා හැදිලා නැහැ. හැබැයි පේනවා කියන මට්ටම එනවනේ. මොනවා හරි සංඥා යාගේ හිතේ අට ගන්න නිසානේ ඔය බලාගෙන ඉන්නේ. එතකොට එහෙම මොනවා හරි අට ගන්නවා. හැබැයි යාට උපාදානයක් නැහැ කියලා යා ආය උපදින්නේ නැද්ද? පොඩි ළමයි උපදින්නේ නැද්ද මරුණාම? උපදිනවනේ. උපදින්නේ මොකක් නිසාද? එක පළවෙනි අන්තයට පැනවිලා තිනවා. සංඥාව කියන අන්තේ පැනවිලා. මොකද්ද? මේ පේනවා කියන මට්ටම ඇතුලේ මගේ හිත තුල හට ගන්නා රූප සංඥා කොහොමද පටිච්ච සමුප්පන්න වෙන්නේ? පටිච්ච සමුපාද ඥානේ නේ. ඒකෙන් තමයි පළවෙනි අන්තේ සංඥා, දෙවෙනි අන්තේ මොකද? සංඥා සමුදයෝ. අර පේනකොට මේ මගේ අම්මා කියලා තඳුන ගන්නවා. මේ තමයි මගේ අම්මා, මේ තමයි මගේ තාත්තා, මේගේ මගේ ගෙදර කියලා යා තුල අර ප්‍රපංච සහගතම අඳුනා ගැනීමකුත් යනවා. සංඥාව නිකම්ම හට ගන්නව නෙමෙයි. ඒක ඇතුලේ අර මම ආයනේ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල අபிසංකාරගත වීමකට සිතපත් වෙනවා. ඒක දෙවැනි අන්තය. සංඥාව සමුදේ වෙලා නිරුද්ධ වී යන එකක්, හිත තුල ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා දකින්න එක තමයි සංඥාවේ මැදටපත් වීම. සංඥා නිරෝධෝ මජ්ජේ. මජ්ජේ මන්තාන ලිප්පති. මැද නොතැවරීම කියන්නේ මේ ඉපදී බිඳී යනවා නම්, හටගෙන නිරුද්ධ වී යනවා නම් අනේ මොනතරම් අනිත්‍ය වෙන එකක්ද? ඒක දුකක් නේද? ඇයි මා තුල හට ගන්නා වූ සංඥා නිරතුරුව ඉපදීපදී නිරතුරුව නැතිවි නැතිවි යන එක. එයින් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන මා තුල හට ගන්නා වූ සංඥා දුකක්. ඇයි? ඒ කියන්නේ මං කැමති සංඥා පවත්වන්නත් බෑ, අකමැති සංඥා සිත තුල හට ගන්න එක නවත්වන්නත් බෑ. මං කොයිතරම් කැමති සංඥා ඇති වුණත් ඒක මත පදිංචි වෙලා ඉන්නත් බෑ. මං අකමැති සංඥා ඇති වෙනකොට ඒ අකමැති සංඥා උපදින එක දුකක්, කැමති සංඥා නිරුද්ධ වෙන එක දුක, දෙකම දුක. කැමති සංඥා නිරුද්ධ වෙන එක දුක, අකමැති සංඥා සිත තුල ජනිත වෙන එක දුක. එතකොට මේක දුකක් නම් මේ සංඥා මට පාලනය කරන්න මගේ වසඟේ පවත්වන්න බෑ. අනාත්මයි නේද? අනේ මෙහිම අනිත්‍යයි දුකයි අනාත්මයි නම් මෙබඳු සංඥා සම්බන්ධ මා නොඇලිය යුතුයි නේද? විරාගානුපස්සී විහරණයකට එකතු වෙනවා. නොඇලිය යුතුයි නේද? නොඇලිය යුතුයි නේද? මෙබඳු නොඇලිය යුතු සංඥා නම් මෙබඳු සංඥා සම්බන්ධ මා කලකිරිය යුතුයි නේද? මෙබඳු ලෝක සංඥා ජනිත වෙන්න නැවත නැවත ලෝකයට එකතු වෙන්න පුළුවන් මට්ටම ගැන මා කල නිබ්බොන්න. එතන තමයි පින්වත් නිබ්බිදාවක් උපදින්නේ. ඒ නිබ්බිදාවත් එක්ක මේ මම මේ සංඥා ගැන කලකිරිය යුත්තේ මේ සංඥා නිරතුරුව නිරුද්ධ වෙනවා, හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. ඒ මට්ටමේ සංඥා කවදාවත් හටගන්නේ නැහැ. ඇහෙන් රූප පේන මට්ටමේදී ඔබ තුල හටගන්නා වූ සංඥා හටගන්නේ. නැවත ආය කල්පනා කරලා බලනකොට හටගන්නේ රූප සංඥා නෙමේ, ධම්ම සංඥානි. රූප සංඥා නම් ආය හටගන්නේ නැහැ. වන් නිරුද්ධ වී යන ස්වභාවයට නේද අයිති කියලා නිරෝධාර්ථය දකිනවා. නිරුද්ධ වී යන ස්වභාවයට නම් අයිති මෙබඳු නිරුද්ධ වී යන ඉතිරි හටගෙන 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 ඉතිරි නැතුව නිරුද්ධ වී යන සංඥා ටිකක් නම් මෙබඳු සංඥා සාගතකමකින් සිත තෙත් වීම, බඳු සංඥා උපාදානී කරගෙන වාසය කිරීම, බඳු සංඥා අදිෂ්ඨාන කරගෙන වාසය කිරීම, බඳු සංඥා පදනම් කරගෙන කෙලෙස් මූලයන් නඩත්තු කිරීම නුසුදුසු යතර දැමිය යුතු යතර දැමිය යුතු කියලා විදර්ශනා කරනවා. ඒකට කියන්නේ පටිනිස්සග්ගහණු පස්සනාව කියලා. මෙන්න මේ විදියට කළොත් පින්නතුනි දන්නවද, මෙන්න මේ විදියට බලන එකට තමයි මජ්ජේ මන්තාන ලිප්පති මැදට පත්වල මැද නොතැවරීමටත් එයා එකතු වෙලා. මේකම තමයි බුදුරජාණන් වහන්සේ සම්පජානෝ සතිමා සතිමා කියලා කිව්වේ. සම්පජානෝ කිව්වේ සංඥාවේ සමුදේ නිරෝධය දකින එක. සමුදේ වී නිරුද්ධ වී යනවා නම් අනිත්‍යයි නේද, අනාත්මයි නේද, කලකිරිය යුතුයි නේද, නොඇලිය යුතුයි නේද කියලා බලන එක තමයි සතිමා සතිමා සම්පජානෝ සතිමා. එතකොට මොකද වෙන්නේ? විනෙය ලෝකේ අභිජ්ජා දෝමනසං, අභිජ්ජා දෝමනස සහගත තත්වයකට සිත නොපවත්වා නොපැමිණ සිත ඒකත්වයකටපත් වෙනවා. ඒ ඒකත්වයටපත් වුණාට පස්සේ එයා නැවත නැවත විදර්ශනා කර කර ඒකත් බලනවා. ඒක බලන එක වෙනම පරයායක්. හැබැයි මේ ටික කළත් එයාට පුළුවන් සසර දුක නිමා කර ගැනීමේ මාවතට ගොඩ වෙන්න. මේ ටික යම් කෙනෙක් සාමාන්‍යයෙන් උමනාවෙන් කළොත් මේ බුද්ධ ශාසනයේ දුර්වල තැනක් නෙමෙයි, හොඳට ප්‍රතිඵල තියෙන තැනක්. වැඩි කාලයක් යන්න කලින් දුක ඉවර කරගන්න පුළුවන්. ඒ බඳු දුකේ නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයගෙන කටයුතු කරන්නේ සද්ධාවන්ත කල්යාණ මිත්‍ර ඥාති පිරිසක් දායකත්වයගෙන කටයුතු කරනවා. මේ පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අරමුණු කරගන්නවා විමල් අබේසුන්දර, කල්යාණී අබේසුන්දර, ජයසේන කටුවාවල, සුනිලා කටුවාවල, කරුණාරත්න අබේසිංහ, පියසේන වීරවර්ධන, චන්ද්‍රා වීරවර්ධන කියන මහත්ම මහත්මීන් ඇතුළු සියලු දෙනාටම අපි අනුමෝදනා කරනවා. ඒ අයගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම මේ කුසල් බොහෝ දෙනාට මේ දේශනාවන්ගේ උපකාරයේ පිණිස ධර්ම දේශනා කරන අපට මුලින්ම ආශිර්වාද කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ද දායකත්වයේ දරූ පින්නතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. අපගේ දෙමව්පියන්ට, ගුරු දේවෝත්තමයන් වහන්සේලාට, ඒ වගේම මේ දේශනා කරන සියලු ලක්වාසී ලෝකවාසී සියලු මහසංගරුවනට සිල් ගුණධර්ම දියුණු කරමින් පිළිවෙත් පුරාගෙන බඹසල සිල් රැකගෙන ගුණධර්ම දියුණු කරගෙන වැඩ සිටින සියලු මහා සංගරුවනටද මේ කුසල් අමා නිවනින් නිවී සැනසීමට මේ දේශනාව දේශනා පාරමිතාවක් වේවා. සැප්තැම්බර් 6 වන දින ජන්මදිනය සිහිපත් කරන නයනාබේ සුන්දර මහත්මිය, අනෝමා තිස්සැල්ල මහත්මිය, ඒ වගේම රවිහංස රත්නායක පුතුණුවන්, විදේශගතව සිටින දයේෂා බේසුන්දර, සජන වීරවර්ධන, නන්දිරා රත්නායක කියන පින්වත් මහත්ම මහත්මීන් දරුවන් සියලු දෙනාට අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතුපකාර වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් ධර්මශ්‍රවණී කලා වූ ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් හේතුපකාර වේවා. මේ දායකත්වයේ දරූ පිනතුන් සියලු දෙනාටම උතුම් සුවසේ නිවන් මඟ පූර්ණී කරගන්ට මේ දේශනාමී කුසල් දේශනා පාරමිතාවක් වේවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බාන.